අපේ බුදුරජාණන් වහන්සේ සැවත් නුවර නාලන්දා කියන ප්‍රදේශයේ වැඩඉන්න කාලේ. නාලන්දා විහාරේ වැඩඉන්න කාලේ. මේ ගාමිණී කියන කෙනා බටහිර ප්‍රදේශවල තමයි ජීවත් වුණා කියලා සඳහන් වෙන්නේ. ඒ ප්‍රදේශවල බොහෝ සෙයින් බ්‍රාහ්මණයෝ ජීවත් වුණා. ආංගේ බ්‍රාහ්මණ පිරිස් දවසකට දෙපාරක් සීතල වතුරට බැහැල නානවා කියල සඳහන් කළා. ඒ නානකොට උපුල්මල් නෙළුම්මල් භාග දේවල් කරේ පැළඳගෙන තමයි ඒ අය නාන්නේ. ඒ නානකයේ අරමුණු කීපයක් සිහිපත් කරනවා. කුණු ඉවත් කරගන්ඩ, පිරිසිදු වෙන්ඩ, හොඳ අය වෙන්ඩ. ඒකට තමයි මේ දෙපාරක් නාන්නේ. ඒ වුණාට පිරිසිදුවීම හොඳ අය වීම සම්බන්ධයෙන් සම්මාදිට්ඨිය නම් තිබිල නෑ. මේ බ්‍රාහ්මණවරු නාලා ගොඩ වෙනකොට තවත් පිරිසක් විශාල වශයෙන් ධාන්‍ය ගොඩ ගහගෙන තෙල් වර්ග එකතු කරගෙන ගිනි ගොඩවල් දල්වගෙන බලාගෙන ඉන්නවා. අර බ්‍රාහ්මණවරුන්ට සඳහන් කරනවා නාලා ගොඩ වුණහම, ස්වාමීනී අපිට අනුකම්පා කරන්න. අපේ අම්මා මරණයට පත් වෙලා, අපේ තාත්තා මරණයට පත් වෙලා, අහවල් අහවල් ඥාතියා මැරිලා, ඒ අයට පරලොවින් සංග්‍රහ කරලා පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒකට අපිට උදව් කරන්න. ආන් එහෙම සඳහන් කරාම අර බ්‍රාහ්මණවරු අර ගොඩ ගහලා තියෙන ධාන්‍ය කඳු වලින් ධාන්‍ය අරගෙන අර මහා ගිනි මැලවලට දානවා. මේ ධාන්‍ය පිලිස්සෙනකන් ස්තෝත්‍ර කී කියා වැඳගෙන ගිනි ගොඩ වටේට ඇවිදිනවා. ධාන්‍ය ටික පිලිස්සුනහම ආයෙත් දානවා. මෙහෙම ධාන්‍ය දදා ස්තෝත්‍ර කී කියා ගිනි ගොඩ වටේට සෑහෙන වෙලාවක් ඇවිදලා නතර වෙලා අර පිරිසට කියනවා, දැන් හොඳයි. ඔබේ නමින් මරණයට පත්වෙච්ච අම්මද තාත්තද ඥාතීන්ද සහෝදරයෝද ඒ අය බඹලොව ඉපදුනා. ඥාතියා දැන් බඹලොව ඉපදුනා. දැන් සතුටු වෙන්ඩ. එතකොට ඥාතියා බඹලොව ඉපදෙන්ට මොනවද මේ ගොල්ලො කළේ? ගින්න නැමති බලවත් දෙවියා අපි විසින් පිදුවා. ධාන්‍ය වලින් සහ වටිනා තෙල් වලින් ආන්ගේ පිනෙන් ඥාතියා බඹලෝ ගියා. එතකොට දැන් අර පින්කම කරපු පිරිසට හරි සතුටුයි. බලාපොරොත්තු මුදුන්පත් වුණා. ඊළඟට මේ බ්‍රාහ්මණවරු ගංගෙවල් වල ඉන්න වයසක අය ඉන්න ගෙවල් වලට යනවා. ඒ වයසක අය ඉන්න ඇඳන් වටේට ස්තෝත්‍ර කී කියා ඒගොල්ලු ඇවිදිනවා. එහෙම ප්‍රදක්ෂිණා කරලා ටික වෙලාවකින් ගෙදර කට්ටියට කතා කරලා කියනවා, දැන් ඉතින් මෙයා කවද මැරුණත් බය වෙන්න එපා. හේතුව තමයි බඹලව උපදින්න පාර හදලයි තියෙන්නේ. මැරිච්ච ගමන් කොහෙද යන්නේ? බඹලව යනවා. මිනිස්සුන්ට හරි සතුටුයි. මේ ගාමිණී නිතර නිතර මේ ප්‍රදේශයේ සිද්ධ වෙන මේ සිදුවීම දකිනවා. හැබැයි ගාමිණී කල්පනා කරනවා, මේ බමුණන්ට මෙහෙම කරලනම් මැරිච්ච අය සුගතියට යවන්න පුළුවන්කමක් නෑ. නමුත් ඒක බුදුරජාණන් වහන්සේට නම් කරන්න පුළුවන්. මේ බමුණන්ටත් ඒක කරන්න පුළුවන්ද කියන එක මට ප්‍රශ්නයක්. කාගෙන්ද මම මේකට උත්තර හොයාගන්නේ කියලා ගාමිණී අන්තිමට තීරණය කරන්නේ උත්තරෙත් බුදුරජාණන් වහන්සේගෙන්ම හොයාගන්න. දැන් මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මේ අසිබන්ධක ගාමිණී කියන තරුණයා බුදුරජාණන් වහන්සේ හොයාගෙන සැවැත් නුවරට එනවා. ආන්ගේ අතරතුර මේ පාවාරික කියන අඹ උයනෙන් එනකොට බුදුරජාණන් වහන්සේ එහි වැඩ ඉන්නවා දකිනවා. ගාමිණී ගිහිල්ල බුදුරජාණන් වහන්සේත් එක ටිකක් කතා කළා. කතා කරලා ආපු කාරණාවත් ඉදිරිපත් කළා. ස්වාමීනී, මේ බටහිර ප්‍රදේශවල ජීවත් වෙන බ්‍රාහ්මණවරු මෙන්න මෙහෙම කරනවා. ඒගොල්ලෝ අන්තිමට කියනවා මියගිය ඥාතියා බඹලව ගියා කියලා. මිය යන්න ඉන්න කෙනත් බඹලව යනවා කියලා. ස්වාමීනී, මට නම් ඒක පිළිගන්න බෑ. බුදුරජාණන් වහන්සේට ඒක කරන්න පුළුවන් බව මම පිළිගන්නවා. ඒ වුණාට මේ බමුණන්ටත් පුළුවන්ද කියන කාරණාව මට විශ්වාස නැහැ. මට මේක පහදලා දෙන්න ස්වාමිනී කියලා ඉල්ලීමක් කළා. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, ගාමිණී, මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට පුළුවන් හැටියට මට ඒකට උත්තර දෙන්න. ගාමිණී සඳහන් කළා, එහෙමයි ස්වාමිනී. ගාමිණී, මනුස්ස ලෝකේ ඉපදිලා ජීවත් වෙන පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය තුල දස අකුසල් කරනවා. මොනවද මේ දස අකුසල් කියන්නේ? කයෙන් කරන වැරදි තුනයි, ප්‍රාණඝාතය, හොරකම, කාම මිත්‍යාචාරය. වචනයෙන් කරන වැරදි හතරයි, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. එතකොට හතයි. හිතෙන් කරන වැරදි තුනයි, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේ ටික එකතු වෙච්චහම 10යි. මෙන්න මේවට කියනවා දස අකුසල් කියලා. මේ ලෝකේ ඉපදිලා කවදා හරි මැරෙනකන් ඒ උපන්න පුද්ගලයා මේ දස අකුසල් කර කර ජීවත් වුණා නම්, ගාමිණී, ඒ පුද්ගලයා සුගතියට යයිද නැද්ද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, ඔහු නම් කවදාවත් සුගතියට යන්නේ නෑ. ගාමිණී, පිරිසක් එකතු වෙලා මහ කළු ගලක් පෙරල පෙරල ගිහිල්ලා වතුරකට දානවා. අර පිරිස වැඳගෙන ස්තෝත්‍ර කියා ගල පෙරලපු වල වටේට ඇවිදිනවා. ඒගොල්ලෝ කළු ගලට අඬ ගහනවා ගොඩට එන්න කියලා. ගාමිණී, කළු ගල ගොඩ එනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, කළු ගල උඩට එන්නේ නෑ. කළු ගල යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, ගාමිණී, මේ ලෝකේ ජීවත් වෙන කාලේ පස්පව් දසාකුසල් කරගත්ත පුද්ගලයා මරණින් මත්තේ නිරයට ඇදෙන සුළුයි. මෙහෙ ඉන්න අයට යාග හෝම කරලා ස්තෝත්‍ර කරලා ගිනි දෙවියන් පුදලා ඒ පුද්ගලයා සුගතිගාමී කරන්න පුළුවන්කමක් නෑ කියලා. මේ කාරණාව දේශනා කරපු අපේ භාග්‍යතුන් වහන්සේ නැවත ගාමිණීට සිහිපත් කළා, ගාමිණී, වාසනාව සහිතව මේ ලෝකෙ ඉපදිච්ච දරුවෝ කල්යාණ මිත්‍රයෝ හම්බ වෙලා පාපයෙන් වැළැක්වුවේ නැත්තම් කොහාටද යන්නේ? නිරයටම යනවා. වාසනාව සහිතව. ඇයි ඒ වාසනාව සහිතව කියලා කිව්වේ? පෙර ජීවිතවල කරගත්ත බොහෝ කුසල් අරගෙන ඒ වාසනාව තියෙන නිසා මේ ජීවිතයේ සර්ව සම්පූර්ණවම ලැබුවා. පෙර බොහොම පින් තියෙන හින්දා අවශ්‍ය දේවල් ලබන්න හිතේ හැටියට වියදම් කරන්න පුළුවන්කමක් තිබිලා තියෙනවා. මේ ජීවිතෙන් අද එහෙම තියෙනවද කියලා කල්පනා කරන්න ඕනේ. සමහර වෙලාවට ලොකු වෙළඳපොළකට ගියහම අපිට ගන්න බඩු නම් හුඟාවක් තියෙනවා. ගෙදර දොරට අවශ්‍ය අඩුපාඩු ගොඩාක් තියෙනවා. ඒ සේරම තිබුණනං හොඳයි කියලත් හිතෙනවා. ඒ වුණාට ඒ ඔක්කොම ගණ්ඩ පුළුහන්ද ඔක්කොම ගණ්ඩ බෑ. අතේ තියෙන මිල මුදල් ටික ප්‍රමාණවත් මදි. ඒ හින්ද කොස්ස ගත්තොත් ඉදල ගණ්ඩ බෑ, වලද ගත්තොත් හැඳ ගන්නෙ නෑ. මේවාගේ පරිස්සංකර කර පරිස්සංකර කර බඩු ටිකක් අරගන්නවා. නමුත් හොඳට වියදම් කරලා ගෙදර අඩුපාඩු ටික ඔක්කොම පිරිමහ ගන්න පුළුවන්කම තිබුණා නම් අපි හැමෝම හරි කැමතියි. මේ ජීවිතෙත් පින්නතිනේ එහෙමයි. සමහර කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදුනා, ඒ වුණාට ඇස් පේන්නේ නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අනික් අංග ප්‍රත්‍යාංග ඔක්කොම හොඳයි, ඇස් විතරයි පේන්නේ නැත්තේ. එහෙමනම් හොඳ ඇහැක් ලබන්න සංසාරي කරපු පින් මදි වෙලා තිබිලා තියෙනවා. විශේෂයෙන් ඇස් ලැබෙන පින්කම් හැටියට ධර්මයේ සඳහන් කරන්නේ පහම් පූජාවල් වාගේ පින්කම් හොඳට වටිනවා. දීපදෝ හෝති චක්කුදෝ, පහනක් පූජා කළා කියලා කියන්නේ ඇහැක් පූජා කළා හා සමානයි. ඇයි එහෙම සඳහන් කළේ? පිනතින අපිට හම්බ වෙලා තියෙන ඇහැ රෑට වැඩක් නැහැ. ඇයි ඒක රෑට වැඩක් නැත්තේ? රෑට ඇහෙන් වැඩ ගන්න පුළුවන්කමක් නැහැ. කරුවල විනිවිද පේන ඇහැක් අපිට නැහැ. එහෙමනම් රෑට වැඩ කරගන්න ඕන නිසා පහන් දැල්ව ගන්න වෙනවා. ඒ නිසා තමයි රැට වැඩ කරගන්නේ. එහෙමනම් අන්ධකාරයේ ජීවත් වෙන කෙනෙකුට පහනක් පූජා කරනවා කියලා කියන්නේ ඇහැක් දුන්නා වගේ වැඩක් නෙමේද? එහෙනම් බුදුරජාණන් වහන්සේටත් අපි පහන් පූජා කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේට රාත්‍රියේ පහන් කරන්ඩ භාග්‍යතුන් වහන්සේගේ කටයුතු වලට පහසු වෙන්න. එහෙමනම් ඒ වගේ මහ පිංකම් කරලා අපි හොඳ ඇස් ලබනවා. තමයි ඇස් ලස්සන වෙන හැටි, ඇස්වල පෙනුම නිරෝගී බව දීර්ඝකාලීනව රැකෙන හැටි, ඒ දේවල් සඳහා වෙනම පින් කරන්න ඕනේ. බොහෝම ලස්සනට ඇස් ලැබෙන්න නම් මම එක කාරණාවක්. අපිට සමහරලාට කේන්ති ගියහම සමහර අය දිහා බොහොම රෞද්‍ර බැල්මක් හෙළනවා. මගේ රෞද්‍ර බව මම පෙන්වන්නේ මගේ ඇස් දෙකෙන්. සමහර කෙනෙක් කියනවා ඒ මනුස්සයාට තරහ ගියාම මූණ දිහා බලන්නත් බයයි බෑ කියලා. ඇස් දෙක රතුම රතු පාට වෙනවා. මහා රෞද්‍ර බවක්. එතකොට කවුරුවත් කැමති නෑ ඒ රතු වෙච්ච ඇස්වලට. නමුත් කරුණාව, දයාව, මෛත්‍රිය පිරිච්ච කෙනෙකුගේ ඇස් දැක්කත් තව කෙනෙක් නිමෙන තරම් සුළුයි. එහෙම කෙනෙක් දිහා බලන්න හැමෝම කැමතියි. සංසාරේ අන් අය දිහා දේශ සහගතව බලන් නැතුව, රතු වෙච්ච ඇස්වලින් බලන් නැතුව, අනුකම්පාවෙන් දයාවෙන් බලන එක බොහෝම ලස්සන ඇස් ලබන්න හේතු වෙන එක කාරණාවක්. නිරෝගිමත් ඇස් ලබන්න දන් දෙනකොට ඇස් සුවපත් කරන බෙහෙත් වර්ග, ආහාර පාන දන් දෙනකොට ඇස්වල පෙනුම ලැබෙන, ඇහැට සුවය ගෙනෙන ආහාර වර්ග වැඩි වැඩියෙන් දන් දුන්නහම බොහොම හොඳ ඇසුත් ලැබෙනවා. කේන්ති නොගත්තහම ලස්සනත් වෙනවා. අරවාගේ ආහාර වර්ග බෙහෙත් වර්ග දන් දුන්නහම දීර්ඝකාලීනව ඇහි පෙනුමත් හොඳට රඳා පවතිනවා. මේවාගේ කාරණා ගොඩක් සඳහන් කරන්න පුළුවන්. අපි මේ කාරණාව පැහැදිලි කරන්න බොහොම ස්වල්පයක් තමයි සිහිපත් කළේ. එහෙනම් මනාව ඇස් ලබන්ඩ සහ ලැබූ ඇස් රැකගණ්ඩත් නිරෝගි කරගණ්ඩත් පින්කං කරලති විච්චායට ලැබිච් ඇස් ඉතාම ලස්සනයි, බොහොම නිරෝගී දීර්ඝ කාලයක්. නමුත් සමහරයට ඇස් තියෙනවා, සමහරයට ඇස් නෑ. බොහෝ පින්කං කරපු නිසා හොඳ ඇස් දෙකක් ලැබුණ නමුත් ඇස් ලබන්ඩ වියදං කරන්ඩ පිනක් නොතිබ්බ නිසා අත් දෙකත් ලැබුණ, කකුල් දෙකත් ලැබුණ, හිතන්ඩ පුළුහම් මනසකුත් ලැබුණ, නිරෝගී කයකුත් ලැබුණ, කතා කරන්න පුළුහන් කටක් දිවක් ලැබුණ, ඇහෙන කන් දෙකකුත් ලැබුණා. මේ දේවල්වලට තුඟක් වියදං, මේ දේවල්වලට වියදං වුණා, ඇස් ලබන්ඩ ඉතුරුුණේ නෑ. මොනවද වියදැන් වෙලා තියෙන්නේ? සංසාරය කරගත්ත හුඟක් පින්. ඇස් දෙක ලබන්ඩත් වියදැන් කළා, කතා කරන්න පුළුවන් කටක් හම්බ වෙන්ඩත් හුඟක් පින් වියදැන් වුණා. ඇහෙන කන් දෙකක්, හොඳට හිතන්න පුළුවන් මනසක්, නිරෝගී කයක්. මේ දේවල්වලට සසර ගොඩාක් පින් ඕනේ. එහෙම නැත්තං අඩුපාඩු සමහර අයට අත් ලැබෙනවා. අපේ වැළමිට තරම්වත් සමහර අයගේ අත් දෙකම දිග නෑ. ඒ තරම් කෙටි අත් දෙකක් තියෙන්නේ. සමහරලාට අත හුඟක් මහතයි. අත්ල ප්‍රදේශය අර වඳුරෙකු ගෙරිලෙකු ගෙවාගේ බොහොම හීනී. සමහර අයට කකුල් දෙකම තියෙනවා. ඉතාම හීන් වෙලා හින්දා ඇවිදින්ඩ කිහිලිකරුවක් වගේ ආධාරකයකුත් පාවිච්චි කරන්න වෙනවා. මේ ජීවිතය ලබනකොට පින් බැයවෙලා සමහර දේවල්ලෝට පින් අඩු වෙලා, ඒ හින්ද ඒ ඉන්ද්‍රියන් දුරුවල වෙලා ඉපදිලා. නමුත් මෙතන කතා කළේ වාසනාව සහිතව ඉපදිච්චාය ගැන. ඒ කියන්නේ පෙර බොහොම පින් කරලා මේ අංග ප්‍රත්‍යාංගයන් සියල්ලම සම්පූර්ණයෙන්ම ලබලා. එහෙමනම් ඔබට ඔබ ගැන කල්පනා කළොත් ඔබත් පූර්ණ වාසනාව සහිතව ඉපදිච්ච කෙනෙක් කියන කාරණාව නිගමනය කරන්න බැරිද? එහෙම පුළුවන්. හැබැයි ඒ අය පාපයෙන් වැළැක්වුවේ නැත්තම්, දසාකුසලයෙන් වැළකුණ නැත්තම්, ඒ අයට ආයෙත් කොහෙද උරුම වෙන්නේ? ආයෙ උරුම වෙන්නේ නිරයම තමා. එනම් වාසනාව සහිතව මෙලව උපන් අයට සත්පුරුෂයෝ මුණ ගැහෙන්න ඕනේ. ගුණධර්ම මත පිහිටන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ අය නිරයට යන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අපි වාසනාව සහිතව ඉපදුනා වගේම අපේ දරුමුණු බුරුත් වාසනාව සහිතවම ඉපදිලා තියෙනවා. ඒ අයට අපි මේ ලෝකේ කරනවා නම් උතුම් ප්‍රත්‍යඋපකාරය කරන්න තියෙන හොඳම උපකාරය තමයි දසාකුසලයෙන් ඈත් කරගන්න එක. ආන් එහෙම දසාකුසලයෙන් ඈත් කරගත්තහම ඒ අයගේ ජීවිත ආයි කුසල් වලින් පිරෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපූරු දේශනාවක් කළා සිංහාලෝවාද සූත්‍රය තුළ. මහා යුතුකං සමුදායක් පැහැදිලි කරන සූත්‍රයක් සිංහාලෝවාද සූත්‍රය. දරුවන්ගෙන් මව්පියන්ට, මව්පියන්ගෙන් දරුවන්ට, ශිෂ්‍යයින්ගෙන් ගුරුවරුන්ට, ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට, ස්වාමියාගෙන් බිරිඳට, බිරිඳගෙන් ස්වාමියාට, ඉටුවෙන්න ඕන විවිධාකාර යුතුකම් වෙන වෙනම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ අතර මව්පියන්ගෙන් දරුවන්ට සිද්ධ වෙන්න ඕන යුතුකම් ඒ තුළ සිහිපත් කරනවා යුතුකම් පහක්. අපේට මතක දේ යුතුකම් පහ. පළවෙනි එක, පාපානිවාරෙන්ති. මේ ලෝකෙට අපි ගාව ඉපදිච්ච අපේ ළමයා පවෙන් වලක් කන්න ඕනේ. දෙක, කල්යාණේ නිවේසෙන්ති. ඇසුරු කරන්න සත්පුරුෂයෝ හොයලා දෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ හොයලා දෙන්න ඕනේ. ඇසුරු කරන අය සත්පුරුෂද කල්යාණ මිත්‍රද කියලා හොයලා බලන්න ඕනේ. එහෙම නුනොත් අපිත් නොදැනම වැඩිකල් නොයා අපේ දරුවත් පවුකාරයෙක් බවට පත් වෙනවා. අකුසල් කරන කෙනෙක් බවට පත් වෙනවා. අන් ඒ හින්දා මේ ලෝකෙ ලස්සන වෙන්න, මේ ලෝකෙ පැවැත්ම හොඳ වෙන්න, පාලන තන්ත්‍රයේ ධාර්මික වෙන්න, රාජ්‍ය සේවයේ අඩුපාඩු වලින් තොර වෙන්න, අල්ලස් වගේ මහා පවුකාර ක්‍රියාවන් සිද්ධ නොවෙන්න බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක් හදන එක අපේ බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කළායේ පිරිස හදන හැටි. ඒත් හදන හැටි පැහැදිලි කරේ මේ යුතුකං ටිකෙන්. පවෙන් වලක් කණ්ඩ ඕනේ, පවට බයි කරන්න ඕනේ, පව පිළිබඳව ලැජ්ජාව ඇති කරගණ්ඩ ඕනේ, පවට බය ඇති කරගණ්ඩ ඕනේ. ඒක දේව ධර්මයයි, ලැජ්ජාව සහ බය. ආං එහෙම යමෙක් හැදෙනවනම් ඔහුගෙන් රටට වෙන්නේ මහලුකු මහලුකු යහපතක්. සමහර වෙලාවට අපේ දරුවන්ට අපි ඔය ටික ඉගැන්වුවේ නැත්තම් වාසනාව සහිතව ඉපදිලා තියෙනවා. වාසනාව සහිතව ඉපදුනාට මේ ජීවිතයේ සත්පුරුෂයෝ හම්බ වෙලා නැහැ. ආන් ඒක හින්දා ගුණවතුන්ගේ ගුණය මොකද්ද කියලා අඳුරන්නේ නැතුව යනවා. අම්මගේ ගුණ දන්නේ, තාත්තගේ ගුණ දන්නේ, ගුරුවරුන්ගේ ගුණ දන්නේ, වැඩිහිටියන්ගේ ගුණ දන්නේ නැහැ. ඒ හින්දා මවට කතා කරන්නෙත් බොහොම සැරට, තාත්තට කතා කරන්නෙත් එහෙම, ගුරුවරුන්ට වැඩිහිටියන්ට කතා කරන්නෙත් එහෙම. රැස් වෙන අකුසල් කන්දරාවේ සීමාවක් නේ. ඇයි මේ ටික උගන්නලා නැති හින්දා? අපේ ධර්මයේ හැටියට බිහි කළ අම්මට ඔයා කියලා කතා කෙරුවොත් එහෙම අම්මට අගෞරව කළා කියලා සඳහන් වෙන්නේ. අම්මට ඔයා කියලා කතා කරන්න බැරි බවයි සිහිපත් කරන්නේ. අම්මේ කියලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්න ඕනේ. නැත්නම් පව් සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කළා මවයි පියයි මොනතරම් ගුණස්කන්ධයකින් යුක්තද? ඉන්නතුනේ අපේ ශාසනයේ තියෙන ආනන්තරීය පාප කර්ම කියලා මහ පාප කර්ම පහක්. සංඝ ભેදය, ලෝහිත උපාදක කර්මය, මහරහතුන් නැසීම, මව නැසීම සහ පියා නැසීම. එතකොට උතන නෑ සෝවාන් වහන්සේ, සකදාගාමීන් වහන්සේ, අනාගාමීන් වහන්සේලා එතන නෑ. එතකොට මේ මහා පුණ්‍යවන්තයෝ ඒ අයගේ ජීවිත නැති කෙරුවත් යම් කෙනෙක් ඒක ඒ කාන්තයෙන්ම නිරයට යන මහා පාප කර්මයක් කියන කාරණාව කියලා නෑ. ඒක මහා පාප කර්මයක් තමයි. මේක නිසා ඒ කාන්තයෙන්ම නිරයට යනවා කියලා, අවීචයට යනවා කියලා කියලා නෑ. අද ඉන්න අය නම් බොහෝ සෙයින් එහෙමමයි. නමුත් මහා පුණ්‍යවන්තයෝ හිටියා ඒ වාගේ සිද්ධියක් පහු කරලා මහ කුසල් ගොඩක් ඉස්සර කරවන්න පුළුවන් අය. නමුත් මේ සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන උත්තමයන් වහන්සේලා ඝාතනය කරන එක ආනන්තරිය නූනට යටත් පිරිසෙන් සෝවාන් වෙනවා තබා, තවම තිසරණවත් නැති අම්මා තාත්තා ඝාතනය කළොත් ආනන්තරියයි. එනං සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන උතුමන්ට වඩා ඉහලින් මෙතනදී අම්මා තාත්තා තියලා තියෙනවා. ඒ අති සුවිශේෂී වූ ගුණස්කන්ධයක්, ගුණස්කන්ධයක් නිසා. ශ්‍රේෂ්ඨ රටක, උතුම් වකවානුවක මේ මනුස්ස ජීවිතය මට තිලින කරන්න ඒ අය මොන්න තරන්නම් කාරුණික වෙන්න ඕනෙද? දහ මාසයක් දරුවෙක් කුසේ දරාගෙන දහ මාසයකට ආසන්න කාලයක් ඉන්නවා කියන එක ඒ ගැබක් දරන කෙනෙක් තමයි දන්නේ ඒක කොච්චර අපහසුද කියලා. ඊළඟට දරුවා බිහි කරන්න ගියහම විඳින වේදනාව එක විඳලම බලන්න ඕනේ. එහෙම ස්වාභාවිකව බිහි වෙන ක්‍රමයේ වෙනස් කරලා ඔය වර්තමානයේ තවත් දියුණු ක්‍රම පාවිච්චි කරලා සමහරලාට දරුවෝ එළියට ගත්තට එහෙම දෙකක් තුනක් කරාම අම්මර කල්යාමිදී තද කොන්ද කැක්කුමක් හැදෙනවා. තවත් නොඑක් අතුරු ආබාධ ගොඩක් ගොඩක් එළඹෙනවා. ඒ වෙන බව දැන දැනත් ඔය අවස්ථා දෙකටම ඉඩ දුන්නා. ස්වාභාවිකව බිහි වෙන්න ගියොත් මහපුදුම වේදනාවක් විඳිනවා. අර විදිහට වුණොත් අතුරු ආබාධ වලට මුණ පාන්න සිද්ධ වෙනවා. නමුත් ඒ සියල්ලම පැත්තක තියලා කුසට ආපු දරුවා පුදුම ආදරයෙන් සෙනෙහසින් පෝෂණය කරලා ඔහුට ජීවිතය දුන්නා. මේ දිවිය ලෝකෙ ඉඳලා මේ ජීවිතෙන් මගඵල ලබන්න එන කෙනෙක් වෙන්න ඇති. ඒක අපි දන්නේ. ඒ නොදන්නකම නිසා සමහරලාට කුස ඇතුලේ මේ ජීවිතේ ඉවර කරන්න තිබුණා. ඉපදුනාට පස්සේ කොහට හරි විසි කරන්න තිබුණා. එහෙම අවස්ථාව වුණ තරම් අහනවනේ. එහෙම නැත්තම් කාට හරි සල්ලි වලට දෙන්න තිබුණා. ඔය එකක්වත් කරන්න නැතුව ගෙනල්ලා හදලා වඩලා පෝෂණය කරලා අතපය ලොකු මහත් කරපු එකට තියෙන ණය බරයි මේ තියෙන්නේ. ඒකයි ඒ ගුණේ සීමාවක් නැති. අපි වැඩියෙන්ම ආදරේ තියෙන අපේ ජීවිතේට. මං වැඩියෙන්ම ආදරේ කරන මගේ ජීවිතේ පරිස්සම් කරලා දුන්න දෙන්න තම අම්මා සහ තාත්තා. අද ඒක අපිට පරිස්සම් කරගන්න පුළුවන්. නමුත් අර කාලේ ඒක අපිට පරිස්සම් කරන්න බැරි කාලයක්. තැනක දාලා හිටියොත් කූමිම කාලා විනාශ වෙන්න පුළුවන්. කඩිය වහලා විනාශ වෙන්න පුළුවන්. සුනකයන්ට වාගේ අහුවෙලා විනාශ වෙන්න පුළුවන්. යටත් පිරිසෙන් කූඹියෙකුට කඩියෙකුට නෙමෙයි කෝඳුරුවෙකුට මැස්සෙකුටවත් වහන්න බැරි විදිහට අද ආරක්ෂා කරලා හදන්නේ. ආන් එහෙම කරලා මට ජීවිතේ රැකගන්න බැරි කාලේ මගේ ජීවිතේ රැකලා දුන්නේ දෙන්නට තියෙන ණය බර සීමාවක් නැති හින්දා තමයි මෙහෙම කරුණ දක්වලා තියෙන්නේ. ඒ දෙන්නයි තරම්ම ගුණවත් කියලා. හැබැයි මේ ඉපදිච්ච අය දන්නවද ඒක? ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක. ඒ හින්දා අම්මා තාත්තා ඒගොල්ලන්ට කියලා දෙන්න ඕන පුතේ. අම්මා කියන්නේ මෙහෙම කෙනෙක්. අම්මගේ ගුණේ මේ තරම්. ඒ ගැන බුදුරජාණන් වහන්සේ කරුණ දක්වලා තියෙන මේ විදිහට. ඒ හින්දා අම්මා ඇසුරු කරනවා කියලා කියන්නේ මහගිනි කඳක් එක්ක ඉන්නවා වගේ වැඩක්. ඉතාම පරිස්සමින් කියලා. තාත්තා ගැනත් එහෙමම කියලා දෙන්න ඕනේ. එහෙම නූන නිසා තමයි ඒගොල්ලෝ සමහරලාට අපිට රවල බලනවා. සමහරලාට අපිත් එකට එක කියනවා. සමහරලාට අපිට ගහන්න බැරි නිසා කාමරයේ දොර හයියෙන් වහගෙන යනවා. මග මොකක් හරි හම්බුනොත් ඒකට පයින් ගහගෙන යනවා. අපිට නොගහ ඒකට පයින් ගැහුවත් ඒ ගැහුවේ අම්මා පිළිබඳව තියෙන ද්වේෂයත් එක්ක. ආන් ඒ කරුණ බොහෝ සෙයින් සසරට බලපානවා. ආන් ඒක නිසා අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා වාසනාව සහිත වෙපදිච්ච අයට සත්පුරුෂයෝ හම්බ වුණේ නැත්නම් දස අකුසලයෙන් වළක්වන්න කෙනෙක් හිටියේ නැත්නම් ඒගොල්ලෝ ආපහු නිරයට ගාමිනි කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන මේ කාරණාව තවත් බොහෝසේ සාකච්ඡා කරන්න පුළුවන්. පවෙන් වැළැක්වේ නැත්නම් අපේ ළමයි බොහෝ පව් කරගන්නවා. අම්මා තාත්තා ඇසුරු කරලා විතරක් නෙමෙයි සමාජයට ගොඩක් වින කරලා පන්සල් උල්ලංඝනය කරලා බොහෝ පව් කරගන්නවා. එතකොට ඒගොල්ලෝ ගාව ගුණ ධර්ම නැහැ. දයාව කරුණාව මෛත්‍රිය නැහැ. ලෙංගතුකම කෘතඥ වේදීත්වයේ කියන එක නැහැ. ලොකු වෙන්න ලොකු වෙන්න එහෙම ගුණ ධර්ම නැති වෙන පිරිසක් තමයි හම්බ වෙන්නේ. පන්සිල් කියන මාත්‍රයක්වත් දන්නේ නැහැ. ගුණධර්ම හීනයි. එහෙම ජීවිත අධ්‍යාපනයෙන් කොච්චර පෝසත් වෙලා තිබුණත් ධර්මයේ තුල එවන් ජීවිත අගය කළේ නැහැ. ලෞකික අධ්‍යාපනයේ නැතත් ආගමික හැදියාව තියෙන ජීවිත දෙවි බඹුන්ගේ පවා වන්දනාවට ලක් වෙන ජීවිත. මේ ජීවිත පිළිබඳව සඳහන් කළාම ගුණධර්ම නැති ජීවිතයක් සුවඳ නැති මලක් වාගේ කියලා අර්ථවත් කළේ. ගුණධර්ම නැති ජීවිතයක් අරටුවක් නැති ගහක් වගේ කියලා සඳහන් කළේ. ගුණධර්ම නැති ජීවිතයක් හිරු සඳු නැති අහස වගේ කියලා සඳහන් කළේ. ගුණධර්ම වලින් තොර ජීවිතය වෙරලක් නැති සයුරක් වාගේ කියලා දේශනා කළේ. ලස්සන නැහැ. ගුණධර්මයෙන් පිරෙන්න පිරෙන්න තමයි ඒ ජීවිතේ හැම පැත්තෙම ලස්සන වෙන්නේ. දැන් අපි තිසරණ පන්සල් උගන්වලා ගුණධර්ම වලින් පෝෂණය කරලා ලොකු මහත් කරලා මේ රටට දුන්නේ නැත්නම් ඒගොල්ලෝ රට සුරක්ෂිත කරනවා නෙමෙයි ආන් ඒ අය කරන්නේ රට විනාශ කරන එක. අවදියෙන් කල්පනාවෙන් විචක්ෂණ බුද්ධියෙන් හිතල බැලුවොත් වර්තමානයේ වෙලා තියෙන තත්ත්වය ඒකමයි කියලා පැහැදිලි වෙන්නේ නැද්ද? එතකොට වැරද්ද කොතනද තියෙන්නේ කියන කාරණාව හොයලා බැලුවොත් වැරද්ද තියෙන්නේ වෙන කොහෙවත් නෙමේ අපි ගාව. රටක් විනාශ කිරීමේ පූර්ණ දායකත්වයේ දීලා තියෙන්නේ අපි. ආන් ඒ නිසා ඊට පස්සේ කවදාවත් රටට ආදරේ තියෙන රාජ්‍ය සේවකයෝ පහළ වෙන්නේ, රටට ආදරේ තියෙන නායකයෝ බිහි වෙන්නේ, රටට ජාතියට ආගමට ආදරේ තියෙන ජනාධිපතිවරු වාගේ අය බිහි වෙන්නේ. ඒ හැමෝගෙම සිල් නෑ. එහෙම අයගෙන් තමයි ඒගොල්ලෝ තේරෙන්නේ. එදාටත් ඒගොල්ලෝ හරි ආත්මාර්ථකාමී. ඒ කියන්නේ ලෞකික ආත්මාර්ථයක් තියෙනවා ඒගොල්ලෝ ගාව. මෙතන මේ ආත්මාර්ථය කියන වචනේ එහෙම නැත්තම් අපි පාවිච්චි කරනවා හරි වැරදි. තමන්ගේ සුභසිද්ධිය ගැන විතරක් හිතලා වැඩ කරගත්ත කෙනෙක් ලෞකික ජීවිතේ අපි කියනවා ආත්මාර්ථකාමියා කියලා. මනුස්සයා හරි ආත්මාර්ථකාමී කියලා කියනවා. හැබැයි ওই වචනේ ඊට වඩා හුඟක් ගැළපෙන්නේ හැබෑම සම්මාදිට්ඨික පුද්ගලයෙකුට. ඒකත් ආත්මාර්ථයම තමයි. ඒක ආත්මාර්ථය තමන් තමන්ට යහපතක් කරගන්න එක. මේ කතා කරන ආත්මාර්ථය තමන් තමන්ට යහපතක් කරන එකක් නෙවෙයි, හිතාගෙන ඉන්න යහපතක් කරනවා කියලා. නමුත් නිරයට යන්න පාරක් තමයි හදලා තියෙන්නේ. ආන් ඒ නිසා පවෙන් වලක් කළා, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබලා දීලා සිප්පං සික්ඛාපෙන්ති කියලා කියපු තුන්වෙනි කාරණාව මනාව සම්පූර්ණ කරන්න මව්පියෝ ඉදිරිපත් වෙන්න පටන් ගත්තොත්, දරුවන්ගෙන් පන්සිල් රකින පිරිසක් නිර්මාණය කරන්න පටන් ගත්තොත්, තව අවුරුදු 20ක් 25ක් විතර යනකොට සිල්වත් අය රාජ්‍ය තන්ත්‍රයට යයි, සිල්වත් අය රාජ්‍ය සේවයට යයි. එහෙම වුණොත් නම් ඒගොල්ලෝ වැරදි කරන්න හරි බයයි. එහෙමනොත් අපි බලාපොරොත්තු වෙන ලස්සන රට අපිට හම්බ වෙයි. එහෙම නැත්තම් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. රටක් විනාශ කිරීමේ පූර්ණ වගකීම අරයට මෙයාට දික් කරන්න බෑ, බාර කරන්න බෑ. තිසරණ පන්සිල් නැති අපි හැමෝම බාර ගන්න වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවයි මේ අර්ථවත් කරන්නේ. වාසනාව සහිතව ඉපදිච්ච අය දසාකුසලයෙන් වැළැක්කුවේ නැත්තම් ආය කොහොමත් ඉහළ යන්න වෙන්නේ නෑ. ඒගොල්ලෝ පහළටමයි යන්නේ. පව් වැඩි, යටට ඇදෙනවා මිසක් උඩට ගන්න පුළුවන් කමක් නෑ. සමහර අය අසනීප වෙච්චහම අපි බෝධි පූජා කරනවා, පිරිත් කියනවා, බණ කියනවා. ඒ ආශිර්වාද ඒගොල්ලන්ට ලැබෙයිද? යහතින් ජීවත් වෙච්ච කාලේ ගුණධර්ම එක්ක ජීවත් වුණා නම් ඒ ආශිර්වාද යාලට ලැබෙනවා. එහෙම නැත්නම් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේ කාරණා ටික පැහැදිලි කරලා අපේ බුදුරජාණන් වහන්සේ ඊළඟට ගාමිණීට සඳහන් කරනවා, ගාමිණී තෙල් කල ගෙඩියක් වතුරට හලලා අර පිරිසේ වතුර වල වටේට වැඳගෙන තෙල් වලට කියනවා ඇවිද, අනේ තල තෙල්, අනේ ගිතෙල්, යට යන්න කියනවා. කළු ගලට උඩේ එන්න කිව්වට කළු ගල උඩේ එන්නේ නැහැ, යටට ඇදෙනවා. තෙල් වලට යට යන්න කිව්වට කවදාවත් යට යනවද? වතුර යටට තෙල් කලයක් ගෙනහිල්ලා බින්දත් මාස ගානකින් හරි කොහෙන් හරි තෙල් ටික මතු වෙනවා. කලගෙඩියේ කටු ටික මහ පොළොවේ යට යනවා. මේ ලෝකේ ජීවත් වෙනකොට යම් කෙනෙක් පස් පව් දසා කුසල් වලින් වැළකුණා නම් ආන්ගේ ජීවිතේ හරි ශ්‍රේෂ්ඨයි. තෙල් කලගෙඩිය බින්දහම් කලගෙඩිය කටු ටික ලිඳ පතුලට යනවා, තෙල් ටික උඩේනවා. මේ ලෝකේ කුසල් දහම් සම්පූර්ණ කර කර කුසලයෙන් පෝෂණය වෙලා අපි ජීවත් වෙලා අපි මරණයට පත් වුණහම් අවුරුදු 60-70ක් කවලපෝල පෝෂණය කරලා හදා වඩා ගත්ත මේ කය මහ පොළොවේ යට ගියාට ඒ පුජ්‍යලයාගේ චිත්ත සන්තානය සතර පායට තල්ලු කරන්න මේ ලෝකෙ කිසි జగතෙකුට පුළුවන් කමක් නැහැ. ඔහු වේගෙන් ඇදෙන්නේ කොහාටද? උඩටමයි. තෙල් උඩේනවා වගේ ඔහු සුගතිය බලාගෙන ගමන් කරනවා. කටු ටික යට යනවා. ඊළඟ භවයේ සුගතියක තීරණය වෙනවා. එහෙමනං ඒ සුගතිගාමි වෙන්නේ දසාකුසල්වලින් වැලකිච්ච පුද්ගලයා මිසක් වෙනත් කවුරුවත් නෙමෙයි. ගිනි දෙවියන් පුදල කවදාවත් ඒ වැඩේ කරන්න බෑ. සිල්ගුණ රැකල තමයි ඔහු සුගතිගාමි කරන්න වෙන්නේ. එනිසා අපි හැමෝමත් සුගතියක යන්න බලාපොරොත්තු වෙනවනං අපිත් දසාකුසලෙන් වැලකෙන්න ඕනේ. අපි දරුවොත් ඒකෙන් වළක්ක ගන්න ඕනේ. මේ කරුණු ටික ගාමිණීට පැහැදිලි කරහම ගාමිණීට ඇති වුණේ පුදුම සතුටක්. ගාමිණී බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි මමත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් අතරට එකතු කරගන්නාසේක්වා අද පටන් තිසරණ සරණ ගියපු බෞද්ධයෙක් බව පිළිගන්නාසේක්වා කියලා ඉල්ලීමක් කළා. ගාමිණී බුදුරජාණන් වහන්සේට එහෙම සඳහන් කරලා බොහොම සතුටින් ආපහු තමන්ගේ ගම්බිම් බලාගෙන පිටත් වුණා. මේ සූත්‍රය සංයුත්ත නිකායේ අසිබන්ධක සූත්‍රය. හුඟක් ගැඹුරට වර්තමාන සමාජීය කාරණා එකතු කරගෙන සාකච්ඡා කරන්න තියෙන සූත්‍ර දේශනාවක්. අපිට ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි මේ ප්‍රමාණයෙන් මේ දේශනාව නිමා කරමු.